අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර අයබෝන් ආදරණීය දුවේ පුතේ අදත් අපි ආවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයේ දත්ත සමුදාය පද්ධති පාඩම අරගෙන 10 ශ්‍රේණියේ 9 වන පාඩම තමයි අදත් අපි කතා කරන්නේ මම පනංගල මහබෝධි මහාවිද්‍යාලයේ නිමාෂා ටීචර්
මම ගානාගොඩ රාජකීය ජාතික පාසලේ විබෝධ ටීචර් පුතේ අද අපි කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතිය ගැන අපි කලින් මේ ගැන කතා කරා යන්තමට වගේ අපි අද ඒ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. අපි ඊට කලින් අත්තිවරු සහ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය ගැන කතා කළා. මුලින්ම ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක වාසි මතක් කරමුද අපි. ඔයාට පුළුවන් මතක් කරන ගමන්ම ලියාගෙන යන්න. මුල්ම වාසිය තමයි කාර්යක්ෂමතාවය වැඩි. ඒ වගේම නිර්වාද්‍යතාවයත් වැඩි. විශ්වාසනීයත්වයත් වැඩි. දත්ත විශ්ලේෂණය කරන්න පහසුයි. ඒ කියන්නේ අපි ළඟ තියෙන දත්ත වලින් සියල්ලම හරි කොටසක් හරි භාවිතා කරලා ඒවයින් යම් කිසි තොරතුරක් ලබා ගන්නා වගේ කාර්යයන්. උදාහරණයක් විදියට කිව්වොත් 2020 වර්ෂයේ පාසලේ සමස්ත සිසුන්ගේ පැමිණීම ගැන ලබා ගන්නා තොරතුරක් වගේ මීළඟට අනවශ්‍ය දත්ත මැකීමේ හැකියාව, දත්ත යාවත්කාලීන කිරීමේ පහසුව, දත්ත තැන්පත් කිරීමට ඉත අඩු ඉඩක් වැයවීම, මිනිස් ශ්‍රමය අඩුවෙන් අවශ්‍ය වීම මේ උදාහරණ විදියට අපි දක්වන්න පුළුවන්. අපි මේ කරුණු මීට පෙර සාකච්ඡා කරා. අද අපි ඒවා මතක් කිරීමක් විතරයි මේ කළේ. හොඳයි, අපි එහෙනම් අපි අද පාඩමට යමු. අද අපි සූදානම් වෙන්නේ අපි ළඟ තියෙන අත්තිවරු දත්ත සමුදාය ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතියක් බවට පරිවර්තනය කරන්න. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. දත්ත සමුදාය පද්ධතියක් පවත්වාගෙන යන්න පුතේ අපිට අවශ්‍ය වෙනවා ඒක කළමනාකරණය කරන පද්ධතියක්. ඒ කිව්වේ මෙන්න මෙහෙම උදාහරණයක් බලන්නකෝ. අපේ පාසලේ ගේට්ටුවෙන් ඇතුළට එන අය නැති අය පාලනය කරන්න අපිට ආරක්ෂකයෙක් ඉන්නවා. පාසල ඇතුළේදී විෂයන් ගැන, විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන මේ හැමදේම සොයලා බලන්න පාසලේ විදුහල්පතිතුමා, ගුරු මෑණිවරු, පියවරු වගේම අනධ්‍යන කාර්ය මණ්ඩලයකුත් අපිට ඉන්නවා. මේ සෑම දෙනාම තමයි පාසලේ කළමනාකරණ පද්ධතියට අයිති වෙන්නේ. අන්න ඒ වගේ අපි ඇතුළත් කරන දත්ත ගැන, ඇතුළත් කරලා තියෙන දත්ත ගැන බලන්න විශ්ලේෂණය කරද්දී උදව් වෙන්න අපිට මේ දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය, එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක වගු, වාර්තා, ආකෘති සහ විමසුම් අඩංගු වෙනවා. මම ආයෙ කියන්නම්, දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක වගු, වාර්තා, ආකෘති සහ විමසුම් අඩංගු වෙනවා. මේ අතරින් අපි ඉගෙන ගන්නේ වගු ගැන විතරයි. මතකයි නේද අපි මීට පෙර දිනවලදී වගු ඇඳලා ඒ පිළිබඳව සාකච්ඡා කරා? පුතේ, අපි මෘදුකාංග ගැන මීට කලින් අහලව තියෙනව නේද? අන්න ඒ වගේ දත්ත සමුදාය කළමනාකරණයේ පද්ධතියත් මෘදුකාංග තියෙනවා. මේවා අපි හඳුන්වනවා DBMS software කියලා. මම ඔයගොල්ලන්ට ඒ සඳහා උදාහරණ කීපයක් හඳුන්වලා දෙන්නම්. Microsoft ආයතනය මගින් නිර්මාණය කරලා තියෙනවා Access කියලා දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය. ඒ වගේම The Document Foundation නිර්මාණය කරලා තියෙනවා Base කියලා දත්ත කළමනාකරණ පද්ධතිය. ඒ වගේම Oracle Corporation නිර්මාණය කරලා තියෙනවා Oracle කියලා දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය. තවත් DBMS software වලට උදාහරණ විදියට මතක් කළේ ඔයාගේ කියවීම් පොතේ මේ තුනම ගැන විස්තර තියෙනවා. දුවේ පුතේ, අපි මේ දත්ත සමුදායට ඇතුළත් කරන වගු එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි ඒවට සම්බන්ධිත දත්ත සමුදායක් කියලා කියනවා. මේ වගු එකිනෙකට සම්බන්ධ වෙන ආකාර තුනක් පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අපි මුලින්ම මේ අතරින් පළවෙනි ආකාරය පිළිබඳව විමසලා බලමු. හොඳයි, අපි පළවෙනියෙන්ම සාකච්ඡා කරන්න හදන්නේ ඒක ඒක සම්බන්ධතාවය. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් one to one relationship. මේකෙදි වෙන්නේ එක වගුවක තියෙන රෙකෝඩයක් තවත් වගුවක තියෙන එක් රෙකෝඩයක් එක්ක පමණක් සම්බන්ධ වීම. මං ආයේ කිව්වොත් එක වගුවක තියෙන රෙකෝඩයක් තවත් වගුවක තියෙන එක් රෙකෝඩයක් එක්ක පමණක් සම්බන්ධ වීම. හොඳයි, අපි මේ ගැන උදාහරණයක් එක්කම සාකච්ඡා කරලා බලමු. හොඳයි, දූල පුතාලා තීරු තුනකින් සමන්විත පේලි හතරකින් සමන්විත වෙන වගුවක් අඳින්න බලන්න. ඒ වගුව නම් කරන්න පන්ති භාර ගුරුවරු වගුව ලෙස. ඒ වගුව පන්ති භාර ගුරුවරු වගුව ලෙස නම් කරන්න. ඒකේ පළවෙනි ශ්‍රේෂ්ඨය අංකය ලෙසත්, දෙවෙනි ශ්‍රේෂ්ඨය නම ලෙසත්, තුන්වෙනි ශ්‍රේෂ්ඨය පන්තිය ලෙසත් නම් කරන්න. හොඳයි, අපේ පන්ති භාර ගුරුවරු කියන වගුවේ ශ්‍රේෂ්ඨ තුනක් තියෙනවා. දැන් අපි ඒ ශ්‍රේෂ්ඨ තුන නම් කරා අංකය, නම සහ පන්තිය විදියට. අපි දැන් මේකට එක් එක් රෙකෝඩයන් ඇතුළත් කරමු. පළවෙනි රෙකෝඩය අංක 301. අංක 301 නම නිමාලි මිය. පන්තිය 11A. දෙවෙනි රෙකෝඩය අංක 302 නම චතුරිකා මිය. පන්තිය 11B. අපේ තුන්වෙනි රෙකෝඩය අංකය 303 නම සමන්ත මහතා. පන්තිය 11C. හොඳයි, අපි දැන් ඇඳගත්තේ පන්ති වාර ගුරුවරු වගුව. හොඳයි, අපි දැන් තවත් වගුවක් නිර්මාණය කරන්න ඕනි. එහෙනම් අපි කලින් වගේම තීරු තුනකින් හා පේලි හතරකින් සමන්විත වගුවක් ඇඳගන්න. මේ වගුව ඔයාලා නම් කරගන්න දුවේ පුතේ පන්ති වගුව කියලා. හොඳයි, ඒ පන්ති වගුවේ ශ්‍රේෂ්ඨ තුනේ පළවෙනි ශ්‍රේෂ්ඨය නම් කරගන්න පන්තිය කියලා. පළවෙනි ශ්‍රේෂ්ඨය පන්තිය. දෙවැනි ශ්‍රේෂ්ඨය සිසුන් ගණන. දෙවැනි ශ්‍රේෂ්ඨය සිසුන් ගණන. තුන්වැනි ශ්‍රේෂ්ඨය මාධ්‍ය. තුන්වැනි ශ්‍රේෂ්ඨය මාධ්‍ය. හොඳයි, අපි දැන් එකින් එක රෙකෝඩයන් වගුවට ඇතුළත් කරමු. පළවෙනි රෙකෝඩය පන්තිය 11A, සිසුන් ගණන 35යි, මාධ්‍ය ඉංග්‍රීසි. දෙවන රෙකෝඩය පන්තිය 11B, සිසුන් ගණන 40යි, මාධ්‍ය සිංහල. තුන්වන රෙකෝඩේ 11C, සිසුන් ගණන 38යි, මාධ්‍ය සිංහල. හොඳයි, අපි දැන් පන්ති භාර ගුරුවරු වගුව සහ පන්ති වගුව කියන වගු දෙක නිර්මාණය කරගත්තා. දැන් බලන්න අපි ඇඳපු වගු දෙක දිහා. හැම ටීචර් කෙනෙක්ටම අයිති එක පන්තියක් විතරයි නේද? හැම පන්තියකටම ඉන්නේ එක පන්ති භාර ගුරුවරයෙක් විතරයි. දැන් අපි ඊතල වලින් මෙම වගු දෙක සම්බන්ධ කරමු. හොඳයි, පාට පෑනක් එහෙම අරගෙන අපි මේ දැන් වගු දෙක සම්බන්ධ කරමු. පන්ති භාර ගුරුවරු කියන වගුවේ අංක 301 නිමාලි මිය කියන රෙකෝඩය පන්ති වගුවේ 11A කියන රෙකෝඩයට ඊතලයක් අඳින්න. ඊළඟට පන්ති භාර ගුරුවරු කියන වගුවේ අංක 302 තියෙන චතුරිකා මිය කියන රෙකෝඩය පන්ති වගුවේ 11B කියන රෙකෝඩයට ඊතලයක් අඳින්න. අවසාන විදියට පන්ති භාර ගුරුවරු කියන වගුවේ අංක 303 ඉන්න සමන්ත මහතා පන්ති වගුවේ 11C කියන රෙකෝඩයට ඊතලයක් මගින් සම්බන්ධ කරන්න. හොඳයි, මං හිතන්නේ දැන් දෝල පුතාලට එක එක සම්බන්ධතාවය නැත්තම් 1 to 1 relationship එක තේරුම් ගන්න ඇති කියලා.
හොඳයි පුතේ, ඔයාලට වගු දෙක දිහා බැලුවම පේනවා ඇති, පළවෙනි වගුවේ තියෙන එක රෙකෝඩයක් දෙවෙනි වගුවේ තියෙන එක රෙකෝඩයක් එක විතරයි සම්බන්ධ වෙන්නේ. දෙවෙනි වගුවෙත් එහෙමයි, එක රෙකෝඩයක් පළවෙනි වගුවේ එක රෙකෝඩයක් එක විතරයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවලට අපි එක එක සම්බන්ධතාවය කියලා කියනවා. ඉංග්‍රීසියෙන් 1 to 1 relationship කියලා කියන්නේ මේකට. ඉතින් මේ අවස්ථාවට ගැලපෙන තවත් උදාහරණ මතක් කරන්න බලන්න. අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් පුතේ රට සහ අගනගරය කියන එක. එතකොට දැන් ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ඒක අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට විතරයි ඒ නගරේ තියෙන්නේ. එතකොට වෙන රටවල් වල ඒ රටවල් වලට අදාළව අගනගර තියෙනවා. එතකොට ඒ දේවල් වෙනස් වෙන්නේ නැහැ. ඒක එක එක සම්බන්ධතාවයක් තමයි ඒවා අතරත් තියෙන්නේ. ඉතින් අපි තව උදාහරණයක් බලමු. වගු ඇඳලම අපි දැන් අඳින්න යන්නේ සේවක වගුව. ශේෂ්ඨ දෙකයි සේවක වගුවේ සේවක අංකය 9. අපි වගු ඇඳගමු. ශේෂ්ඨ දෙකයි සේවක අංකය සහ 9. දැන් අපි රෙකෝඩ් ඇතුළත් කරමු. සේවක අංකය 2.01 9 කසුන්. ඊළඟ රෙකෝඩය සේවක අංකය 2.02 ප්‍රදීප්. ඊළඟ සේවක අංකය 2.03 කමල්. ඕනේ දැන් අපි සේවක වගුව ඇඳලා ඉවරයි. මං ආයෙම කියන්නම්. පළවෙනි රෙකෝඩය 2.01 කසුන්, 2.02 ප්‍රදීප්, 2.03 කමල්. දැන් අපි සේවක වේතන ලයිස්තු වගුව අඳිමු. සේවක වේතන ලයිස්තු වගුව. මේ වගුවේ ශේෂ්ඨ තුනක් තියෙනවා පුතේ. සේවක අංකය, රැකියාව, වැටුප. සේවක අංකය, රැකියාව, වැටුප. අපි දැන් රෙකෝඩ් එකත් ඇතුළත් කරමු. රෙකෝඩ් තුනක් තියෙනවා. සේවක අංකය 2.01, රැකියාව මුදල් අය කැමි, වැටුප රුපියල් 35,000. ඊළඟ රෙකෝඩය සේවක අංකය 2.02, රැකියාව මුදල් අය කැමි, වැටුප 40,000. සේවක ඊළඟ රෙකෝඩය සේවක අංකය 2.03, රැකියාව මුදල් අය කැමි, වැටුප රුපියල් 42,000. මං හිතන්නේ පුතාලා ලියා ගන්න ඇති. සේවක අංකය මම ආයෙම කියන්නම් මුලින් ඉඳලම. සේවක අංකය 2.01, මුදල් අය කැමි, රුපියල් 35,000. දෙවන රෙකෝඩය 2.02, මුදල් අය කැමි, 40,000. තුන්වෙනි රෙකෝඩය 2.03, මුදල් අය කැමි, රුපියල් 42,000. දැන් පුතේ කලින් වගේම සේවක වගුවේ තියෙන රෙකෝඩ සේවක වේතන ලයිස්තු වගුවේ රෙකෝඩ එක සම්බන්ධ කරමු ඊතලවලින්. එතකොට පුතාලට පේනවා සේවක වගුවේ තියෙන එක රෙකෝඩයක් සේවක වේතන ලයිස්තු වගුවේ තියෙන එක රෙකෝඩයක් එක විතරයි සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මේ විදියට ඊතල තුනක් විතරයි පුතේ ඇඳෙන්නේ. මේකෙන් පුතාලට පේනවා සේවක වගුව සහ සේවක වේතන ලයිස්තු වගුව අතර තියෙන්නේ එක එක සම්බන්ධතාවයක් කියලා.
හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි තවත් ප්‍රශ්නයකට යොමු වෙමු. මං හිතන්නේ ප්‍රශ්න කළම තමයි අපේ දැනුම වර්ධනය කරගන්න වෙන්නේ. හොඳයි, අපිට මේ යටතේ වගු තුනක් ඇඳගන්න ඕනි. මුලින්ම අපි මේ වගු තුන ඇඳගෙන ඉමු. පාසලක පුස්තකාලයක පොත්, සිසුන් සහ සිසුන් වෙන් කරන ලද පොත් පිළිබඳව දත්ත වගු තමයි අපි මේ අඳින්න යන්නේ. මුලින්ම අපි පොත් වගු අඳිමු. පොත් වගුවේ ශේෂ්ඨ තුනක් තියෙනවා. ශේෂ්ඨ තුන තමයි book id, title, reserved. මං ආයි කියන පොත් වගුවට අදාළ ශේෂ්ඨ තුන book id, book capital I, capital D. දෙවනි ශේෂ්ත්‍රය title TITLE. තුන්වනි ශේෂ්ත්‍රය reserved RESERVED. හොඳයි. පොත් වගුවේ දැන් ශේෂ්ත්‍ර තුන අපි සඳහන් කරලා ඉවරයි. දැන් අපි එක් එක් රෙකෝඩයන් වගුවට ඇතුළත් කරමු. පළවෙනි රෙකෝඩේ book ID එක තමයි capital B 0.1. capital B 0.1 title එක effective writing EFFECTIVE effective writing WRITING effective writing. reserved කියන ශේෂ්ත්‍රයේ B 0.1 රෙකෝඩයට එන්නේ true කියලා TRUE. හොඳයි. අපි එහෙනම් ඊළඟ රෙකෝඩේ ඇතුළත් කරමු. B 0.2 title එක classic short stories. spelling මම කියන්නම්. CLASSIC classic SHORT short STORIES stories classic short stories. එක reserved කියන ශේෂ්ත්‍රයට එන්නේ true කියලා TRUE. හොඳයි. අපි ඊළඟ රෙකෝඩේ ඇතුළත් කරමු. book ID එක B 0.3 title එක poem writing POEM poem WRITING writing poem writing. එක reserved කියන ශේෂ්ත්‍රයට එන්නේ false FALSE. හොඳයි. අපි පොත් වගේ අවසාන රෙකෝඩේ වගුවට ඇතුළත් කරමු. book ID එක B 0.4 title එක vocal theory VOCAL vocal theory THEORY. එක reserved කියන ශේෂ්ත්‍රයට එන්නේ true TRUE. හොඳයි. අපි දැන් පොත් වගුව සටහන් කරගෙන ඉවරයි. එහෙනම් අපි ඊළඟ වගුවට යමු. ඊළඟ වගුව තමයි ශිෂ්‍ය වගුව. ශිෂ්‍ය වගුව සමන්විත වෙනවා ශේෂ්ත්‍ර හතරකින්. ශිෂ්‍ය වගුව සමන්විත වෙනවා ශේෂ්ත්‍ර හතරකින්. පළවෙනි ශේෂ්ත්‍රය student name. පළවෙනි ශේෂ්ත්‍රය student name STUDENTNAME student name. දෙවැනි ශේෂ්ත්‍රය student ID STUDENTID capital ID. ඊළඟ ශේෂ්ත්‍රය grade GRADE grade. අවසාන ශේෂ්ත්‍රය library member LIBRARY MEMBER library member. මම ශේෂ්ත්‍ර හතර ආයෙ මතක් කරන්නම්. student name student ID grade library member. හොඳයි. අපි දැන් දෙවැනියට ඇඳපු ශිෂ්‍ය වගුවට රෙකෝඩ ඇතුළත් කරමු. පළවෙනි රෙකෝඩේ student name එක පියල්. student ID එක 1.01. grade එක 7. library member කියන එකට එන්නේ true TRUE. දෙවැනි රෙකෝඩය කුමාර්. එයාගේ student ID එක 1.02. grade එක 9. library member true කියලා එන්න ඕනි TRUE. තුන්වැනි රෙකෝඩය එක student name එක එක තුන්වැනි රෙකෝඩය smile student ID 1.03 grade එක 8. library member කියන එකට එන්නේ true TRUE. හතරවෙනි රෙකෝඩය ස්ටුඩන්ට් නේම් එක සුනිල්, ස්ටුඩන්ට් ID එක 1.04, ග්‍රේඩ් එක 10, ලයිබ්‍රරි මෙම්බර් කියන එකට එන්නේ ෆෝල්ස් FALSE ෆෝල්ස්. හොඳයි, ශිෂ්‍ය වගේ අවසාන රෙකෝඩය ස්ටුඩන්ට් නේම් එක සරත්, ස්ටුඩන්ට් ID එක 1.05, ග්‍රේඩ් එක 7, ලයිබ්‍රරි මෙම්බර් එන්නේ ට්‍රූ TRUE. හොඳයි, අපි මේ ප්‍රශ්නයට අදාළව පොත් වගුව හා ශිෂ්‍ය වගුව දැන් සඳහන් කරගෙන ඉවරයි. අපිට තව එක් වගුවක් අඳින්න තියෙනවා. ඒ තමයි වෙන් කිරීමේ වගුව. දැන් අපි අඳින්න යන වෙන් කිරීමේ වගුව, මේ වගුවේ ශේෂ්ත්‍ර තුනක් තියෙනවා. ස්ටුඩන්ට් ID, රිසර්ව්ඩ් ඩේට්, බුක් ID. ස්ටුඩන්ට් ID, රිසර්ව්ඩ් ඩේට්, බුක් ID. පළවෙනි ශේෂ්ත්‍රය ස්ටුඩන්ට් ID, STUDENT, කැපිටල් වලින් ID. දෙවෙනි ශේෂ්ත්‍රය රිසර්ව්ඩ් ඩේට්, RESERVED DATE. තුන්වෙනි ශේෂ්ත්‍රය බුක් ID, BOOK ID, කැපිටල් ID. හොඳයි, අපි වෙන් කිරීමේ වගුවේ පළවෙනි රෙකෝඩය ඇතුළත් කරමු. ස්ටුඩන්ට් ID එක 1.03, රිසර්ව්ඩ් එක 3 මාසෙ 2, බුක් ID එක B.02. දෙවැනි රෙකෝඩේ ස්ටුඩන්ට් ID එක 1.02, රිසර්ව්ඩ් ඩේට් එක 4 මාසෙ 23, බුක් ID එක B.01. වෙන් කිරීමේ වගුවේ අපි ඇතුළත් කරන අවසන් රෙකෝඩය ස්ටුඩන්ට් ID එක 1.05, රිසර්ව් ඩේට් එක 6 මාසෙ 16, බුක් ID එක B.04. හොඳයි පුතේ, අපි දැන් වගු තුනම නිර්මාණය කරලා ඉවරයි. පළවෙනි වගුව පොත් වගුව, දෙවැනි වගුව ශිෂ්‍ය වගුව, තුන්වෙනි වගුව වෙන් කිරීමේ වගුව. දැන් අපි මේ වගු වලින් අහන ප්‍රශ්න වලට පිළිතුරු සපයමු.
හොඳයි පුතේ, පළවෙනි ප්‍රශ්නය තමයි ශිෂ්‍ය වගුවේ ඇති ශේෂ්ත්‍ර ගණන කොපමණද කියලා. ශිෂ්‍ය වගුවේ ඇති ශේෂ්ත්‍ර ගණන කොපමණද? වගුවේ තියෙන ශේෂ්ත්‍ර තමයි පුතේ ස්ටුඩන්ට් නේම්, ස්ටුඩන්ට් ID, ග්‍රේඩ්, ලයිබ්‍රරි මෙම්බර්. එතකොට ශේෂ්ත්‍ර කීයද? 4. දෙවැනි ප්‍රශ්නය, දත්ත සමුදායේ ආගන්තුක යතුරක් සඳහා උදාහරණයක් වන්නේ කුමක්ද? එතකොට මොනවද එන්නේ? උත්තර කීපයක් දෙන්නම් පුතේ. වෙන් කිරීමේ වගුවේ බුක් ID, ශිෂ්‍ය වගුවේ ග්‍රේඩ්, වෙන් කිරීමේ වගුවේ රිසර්ව්ඩ් ඩේට්, පොත් වගුවේ ටයිටල්. දැන් පුතේ බලන්න, දත්ත සමුදායේ ආගන්තුක යතුරක් විදියට අපිට උදාහරණයක් දෙන්න පුළුවන් වෙන්නේ මොකද්ද කියලා. ශිෂ්‍ය වගුව ගත්තොත් ඒකේ තියෙන ග්‍රේඩ් කියන ශේෂ්ත්‍රය අපිට ආගන්තුක යතුරක් විදියට ගන්න පුළුවන්ද? බැහැ. මොකද ආගන්තුක යතුරක් වෙන්න නම් වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් වෙන්න ඕනේ නේද? එහෙම බැලුවාම වෙන් කිරීමේ වගුවේ තියෙන රිසර්ව් ඩේට් එකත් තවත් වගුවක තියෙන ප්‍රාථමික යතුරක් නෙමෙයි නේද? ඒ වගේම තමයි පොත් වගුවේ තියෙන ටයිටල් එකත්. එතකොට ඔයාලට පේනවා වෙන් කිරීමේ වගුවේ තියෙන බුක් ID එක තමයි අපිට ආගන්තුක යතුරක් විදියට ගන්න වෙන්නේ. මොකද වෙන් කිරීමේ වගුවේ තියෙන බුක් ID එක පොත් වගුවේ තියෙන ප්‍රාථමික යතුර වෙනවා. හරි නේද? තුන්වෙනි ප්‍රශ්නය තමයි කුමාර් විසින් වෙන් කරන ලද පොතේ මාතෘකාව කුමක්ද? ඒ කියන්නේ රිසර්ව් කුමාර් විසින් රිසර්ව් කරපු පොතේ ටයිටල් එක මොකක්ද කියලා තමයි අහන්නේ. ශිෂ්‍ය වගුවේ කුමාර්ගේ ස්ටුඩන්ට් ID එක අපි සොයාගනිමු. මොකද්ද කුමාර්ගේ ID එක? 1.02 නේද? දැන් අපි වෙන් කිරීමේ වගුව බලමු. 1.02 ID එකෙන් පොත් අරගෙනද කියලා. ඔව් අරගෙන නේද? ඒ පොතේ අංකය බුක් ID එක. මොකද්ද? B.01 නේද? අපි දැන් පොත් වගුවේ B.01ට අදාළ අංකය තියෙන පොත සොයමු. පොයම් රයිටින් නේද උත්තරය? සොයාගත්ත නේද? ඔව් පොයම් රයිටින් තමයි පිළිතුර. අපේ අවසාන ප්‍රශ්නය තමයි, සිසුවෙකු පුස්තකාලයේ සාමාජිකත්වය ලබා පොතක් වෙන් කරයි. මේ කාර්ය සඳහා යාවත්කාලීන කළ යුතු වගු මොනවාද? පළවෙනි පිළිතුර තමයි, මම පිළිතුරු හතරක් දෙනවා ලියාගන්න. පළවෙනි පිළිතුර පොත් වගුව හා වෙන් කිරීමේ වගුව. දෙවැනි එක පොත් වගුව හා ශිෂ්‍ය වගුව. තුන්වෙනි පිළිතුර වෙන් කිරීමේ වගුව හා ශිෂ්‍ය වගුව. හතරවෙනි පිළිතුර පොත් වගුව වෙන් කිරීමේ වගුව හා ශිෂ්‍ය වගුව. මොකද පුතේ හරි පිළිතුර වෙන්නේ? සිසුවෙකු පුස්තකාලයේ සමාජිකත්වය ලබා පොතක් වෙන් කරයි. මේ කාර්ය සඳහා යාවත්කාලීන කළ යුතු වගු මොනවද? එතකොට පුතේ, සිසුවෙක් පුස්තකාලේ සමාජිකත්වය ලබා ගත්තහම අපි ශිෂ්‍ය වගුව වෙනස් කරන්න ඕන නේද? ශිෂ්‍ය වගුවට ශිෂ්‍යාව ඇතුළත් වෙන්න ඕන ලයිබ්‍රරි මෙම්බර් කෙනෙක් විදියට. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? වෙන් කිරීමේ වගුවේ පොතක් වෙන් කර බව ලියන්න ඕනේ. ඒ වගේම පොත් වගුවේ අදාළ පොත රිසර්ව්ඩ් කියලා වෙනස් කරන්නත් ඕන. ට්‍රූද ෆෝල්ස්ද? රිසර්ව්ඩ් නම් ට්‍රූ කියලා, යාගත්තු පොත ට්‍රූ කියලා අපි වෙනස් කරන්න ඕනේ. එතකොට මේ වගු තුනම අපිට යාවත්කාලීන කරන්න වෙනවා. හරි නේද? ඉතින් පුතේ, අපි මේ සාකච්ඡා කළේ 2019 වර්ෂයේ සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ ප්‍රශ්න පත්‍රයේ තිබුණු බහුවර්ණ ප්‍රශ්න 4.
අදට මේ පාඩම මෙතනින් නිමා කරන්නයි මේ සූදානම.
සුබ දවසක් පුතේ ඔයාට.